අනුර කුමාර දිසානායක මහත්මයා ඉක්මන් කරන්න.
ගරු කතානායකතුමනි, මේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට මෙහිම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරනත් යමක් කිව්වේ නැත්තම් නිකන් අඩුවක් තියෙයි. එතුමා මනෝරාජික අදහසක් ඉදිරිපත් කරා පොළොවේ යථාර්ථය වෙන එකක්. ඒ නිසා මේ ගැටුම තිබෙන්නේ එතුමා විසින් සකස් කරගන්න ලද මනෝලෝකයක්, සමාජයේ ජනතාව මුහුණ දී තිබෙන යථාර්ථයත් අතර ගැටුමකට තමයි මුහුණ දීලා තිබෙන්නේ. ඒ වගේම මේකේ තිබෙන විශාලම හාස්කම තමයි දිනේෂ් ගුණවර්ධන ගරු අග්‍රාමාත්‍යතුමාගේ පුටුව ආසන්නයේ සිට පහුගිය ජනාධිපතිවරණයේදී මහමැතිවරණ ලබා දුන්නු ජනමතයට, ඒ ජනවරමට සම්පූර්ණම පරස්පර කතාවක් කරනකොට ඒ මන්ත්‍රීවරු අප්පුඩි ගහමින් අසා ඉන්න එක ටිකක් විස්මජනක කරුණක් හැටියට තිබෙනවා. කෙසේ වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ ඉදිරි දින තුන තුළ විවාදයක් තිබෙන නිසා අපේ කරුණු අපි ඒ විවාදයේදී ඉදිරිපත් කරන්නම්. කෙසේ වුවත් ජනාධිපතිතුමාගේ මනෝරාජික ලෝකයත් පොළොවේ යථාර්ථයත් අතර ජයග්‍රහණය කරන්න ගරු කතානායකතුමනි, පොළොවේ යථාර්ථය මනෝරාජික සිහිනයක් ඔබට දකින්න පුළුවන්, ඒකේ සතුටට ප්‍රමෝදයට පත් වෙන්න පුළුවන්. හැබැයි ආර්ථික දේහයේ ඇති වී තිබෙන ගැඹුරුතම අර්බුදයන් පොළොවේ සැබෑ ජනතාවගේ ජීවිතය යටපත් කරගැනීම යන යථාර්ථයකට අපි මුහුණ දෙමින් තිබෙනවා. ඔබතුමත් දන්නවා මාතර ජනතාවගේ ජීවිතය ගැන. කෙසේ වුවත් ඒ පිළිබඳ විවාදය අපිට කරන්න පුළුවන් ඉදිරියේදී. පාසල් දිවාහාර වැඩසටහන අදාළ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාද වීම නිසා ඇතැම් පළාත්වල එම වැඩපිළිවෙළ බිඳවැටීම පිළිබඳව සහ ශේෂ්ඨාධිකරණදී එළඹ සමසකරණය මත ලබා දීමට නියමිත විදුහල්පති පත්වීම ප්‍රමාද වීම පිළිබඳ මම ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ප්‍රශ්නයක් යොමු කරනවා. විදුහල්පතිගේ ප්‍රශ්නේ ඊයේ ඔබතුමා යම් පැහැදිලි කිරීමක් කරත් මම මේ ප්‍රකාශයට කලින් යවලා තිබු නිසාද මම විධිමත්යක ඉදිරිපත් කරන්න. රටේ මේ වන විට පවතින ආර්ථික තත්ත්වයේ පීඩාවට පත් ළමුන්ගේ පාසල් පැමිණීමේ දිර්ඝන අරමුණු කරගනිමින් පාසල් දිවාහාර සැපීමේ වැඩසටහන ක්‍රියාත්මක වීම පවතිනවා. කෙසේ වුවද මෙම දිවාහාර සැපයීම් කරුවන්ට නිමිත පරිදි ගෙවීම නොකිරීම නිසා එම වැඩපිළිවෙල බිඳවැටීමෙන් ඇති බවට මේ වන විට කරුණු වාර්තා වෙනවා. විශේෂයෙන් දකුණු පළාත් පාසල්වල ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙලට අදාළ පාසල්ට ආහාර සැපයීම් කරුවන්ට මේ වසරේ පසුගිය මාස 4ට අදාළව මෙම ප්‍රතිපාදන නොලැබීම යාම හේතුවෙන් සැපයීම් කරුවන් දැඩි අපහසුතාවට ලක් වී තිබෙනවා. විශේෂයෙන් පෙබරවාරි මාසේ ඉඳන් ඒ ආහාර සැපයීම් කරුවන්ට ගරු කතානායකතුමනි මුදල් ලබා දීලා නැහැ. විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ ඔබතුමා දන්නවා. මේ අර්ථයේ මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශ සමගින් මිලියන 2289ක් දකුණු පළාතට ලැබිය යුතු ඇති නමුත් කිසිදු මුදලක් මේ දක්වා ලැබී නොමැති බව වාර්තා වෙනවා. සැපයීම් කරුවන් පාසල් ආහාර සැපයීමට අදාළ පාරිභෝජන භාණ්ඩ විලඳ සැල්වලින් ලබා ගනිමින් සිටින්නේ ණය පදනම යටතේ. නමුත් මෙම ගෙවීම් ප්‍රමාද හේතුවෙන් විලඳ සැල්වලින් තවදුරටත් ආහාර අමුද්‍රව්‍ය ලබාගෙන නොහැකිවීම මත අත්‍යවශ්‍ය මොහොතක පාසල් දිවාහාර වැඩපිළිවෙළ බිඳවැටීමේ අවධානමක් ඇති බව විදුහල්පතිවරුන් අහා ආහාර සැපයීම් කරුවන් හා දෙමව්පියන් විසින් පෙන්වා දෙනවා. මෙතෙක් දිවාහාර ලබා දුන් දරුවන් සංඛ්‍යාව මෙම නව පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශ විසින් ප්‍රකාශයට පත් කරාද ජනවාරි මාසයේ ප්‍රකාශ කොට තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම අතිශය කණුගාටුදායක තත්ත්වයක්. ගරු කථානායකතුමනි, මෙතන මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ තමයි ඒ ආහාර සැපයීම් කරුවන්ට මා හිතන බස්නාහිර පළාතේ ලබා දීලා තිබෙනවා. නමුත් දකුණ සහ තවත් පළාත් ගන්නාවකට ලබා දීලා නැහැ. දැන් සැපයීම් කරුවන්ට දැන් ණය ගෙවා ගන්න බැරි වී තිබෙනවා. බහණ්ඩ මිලදී ගන්න බැරි වී තිබෙනවා. ඒ නිසා ඔවුන් දැන් ආහාර දෙන්නේ නැහැ. ඒ නිසා ස්වභාවිකවම රජයේ තීන්දුවක් අරගෙන නැති වෙති දිවාහාර ලබා දෙන්නේ නැහැ කියලා. නමුත් මේ ක්‍රියාවලිය විසින් මොකද වෙලා තියෙන්නේ? ස්වභාවිකවම මෙම දිවාහාර වැඩසටහන අඩපණ වෙලා තිබෙනවා. මොකද සැපයීම් කරුවන් දැන් ආහාර ලබා දෙන්නේ නැහැ පාසල්වලට. එසේම පාසල් පරිපාලන පද්ධතිය බිඳවැටීමට බලපෑ හැකි තවත් තත්ත්වයක් වන්නේ පාසල් 4800කට අදාළ ස්ථීර විදුහල්පති පත්වීම මෙතෙක් සිදුනු වීම කැටලුවයි. 2022 12 12 වෙනි දින ශේෂ්ඨාධිකරණ එළඹෙති සමතකරණය හා මත දිවයින පුරා විදුහල්පති තුන්වෙනි ශ්‍රේණියේ පුරප්පාඩු 4800ක විභාගයේ සමත් වූවන්ගෙන් සම්පූර්ණ කිරීම සඳහා කටයුතු කළ යුතු තිබුණා. 2023 2021 වෙනි දින රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්ද මෙම පුරප්පාඩු කිරීම සඳහා අනුමැතිය ලැබී තිබුණා. ඒ අනුව 2023 3/7 වෙනිදා සිට ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කිරීමට සූදානම්ව තිබුණා. නමුත් මෙම ක්‍රියාවලිය හිතාමතා ප්‍රමාද වෙන බව පෙනෙන්න තිබෙන බවට විදුහල්පති විභාගයේ සමත්ව පත්වීම අපේක්ෂාවෙන් පසුන ගුරුවරුන් විසින් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම පත්වීම් ලබා දීමේ ක්‍රියාවලියට දේශපාලන බලපෑම් මත හෝ වෙනත් කරුණක් මත බාධා එල්ලවීම ශේෂ්ඨාධිකරණයේ පැමිණි එකඟතාවයන් කඩකිරීමක් වන නිසාද පාසල් පද්ධතියට දේශපාලන බලපෑම් සිදුවීම් බරපතල කරුණක් වන බැවින්ද නීත්‍යානුකූලව ප්‍රධානින් නොමැති පාසල් පද්ධතිය කඩාවැටීම අවධානම් ඇති බැවින්ද මේ පිළිබඳ දැඩි අවධානය ගරු ඇමතුමා යොමු කරන ඇතැයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පහත ප්‍රශ්නවලට ගරු ඇමතුමා පිළිතුරු ලබා දෙනු ඇතැයි මම අපේක්ෂා කරනවා. එක, පාසල් දිවාහාර වැඩපිළිවෙළ අදාළ මුදල් ප්‍රතිපාදන මේ වසරේ මුදල් නොමැතිවීම හේතුවෙන් දිවාහාර ලබා දීමේ වැඩපිළිවෙළ බිඳ වැටීමේ අවධානමක් ඇති බව පිළිගනු ලබන්නේද? මෙම වැඩපිළිවෙළට අදාළ ප්‍රතිපාදන ඇතැම් පළාත්වලට මේ දක්වා ලබා දීමට පියවරගෙන නොමැත්තේ මන්ද? ඒවා ලබා දෙන්නේ කවදාද? අඩුම තරමේ දැනට ඒ දිවාහාර සැපයුම්කරුවන් මුහුණ දී තිබෙන මූල්‍ය අපහසුතාවය මගහැරීම සඳහා ඒ මුදල් කවදා වෙනු ලබා දෙන කටයුතු කරනවාද? ශේෂ්ඨාධිකරණයේ එළඹි සමතකරණය මත දිවයින පුරා විදුහල්පති තුන්වැනි ශ්‍රේණියේ පුරප්පාඩු විභාගයේ සමත් වූවන්ගේ සම්පූර්ණ කිරීම සඳහා සමතකරණ එකඟතාවය ඇති බව ඔබතුමා පිළිගන්නේද? 2023/07 සිට එම අදාළ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කිරීමට සූදානම්ව තිබූ නමුත් මෙම ක්‍රියාවලිය හිතාමතා ප්‍රමාද වීමෙන් තිබෙන්නේද? සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරනු ලබන කාල රාමුව කවරේද? නීත්‍යානුකූලව ප්‍රධානින් නොමැති පාසල් 4800කට අදාළ පරිපාලන පද්ධතිය කඩාවැටීමේ අවධානමක් ඇති බැවින් 2019 විදුහල්පති විභාගයේ සමත් පිරිසකින් මෙම විදුහල්පති පුරප්පාඩු කඩනෙමින් පිරිමුණු කටයුතු කරන්නේද? ඒ සඳහා වන කාල රාමුව කවරේද? ගරු කථානායකතුම අප කවුරුත් දන්නවා පාසල් පද්ධති විශාල අවධානයක් මුහුණ දී තිබෙන මේ පරිපාලන බිඳ වැටීම නිසා 2019 විභාගයේ තිල තිබෙන දැන් අවුරුදු 3 මාසයකට ආසන කාලයක් ගත වෙමින් තිබෙනවා. ඒ නිසා මේ විදුහල්පති උරුපත් කිරීම සඳහා ඔබතුමා ඉක්මනින් කටයුතු කරන්න කියලා ඉල්ලමින් මම අතර වෙන බොහොම ස්තුතියි ගරු සබ් කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, ගරු අනුසානායක මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්න පහක් තිබෙනවා. එයින් පළවෙනි ප්‍රශ්න දෙක අදාළ වන්නේ පාසල් දිවාහාරය සම්බන්ධයෙන්, අනිකුත් ප්‍රශ්න තුන අදාළ වෙන්නේ විදුහල්පති පත්වීම සම්බන්ධයෙන්. ප්‍රථමයෙන්ම පාසල් පළවෙනි ප්‍රශ්නයට පිළිතුර, සමහර පළාත්වල ගැටලු මතුවලා තිනවා. විශේෂයෙන් දකුණු පළාතේ පෙබරවාරි මාසේ ඉඳලා ගෙවීම් කළා නැහැ. දෙක, දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර, 2023 අයවැය අස්තමේන්තු යටතේ ප්‍රතිලාභ සිසුන් සංඛ්‍යාව පදනම් කරගැනීමෙන් පෝෂණ වැඩසටහන් සඳහා ප්‍රතිපාදන රුපියල් මිලියන 16000ක ප්‍රමාණයක් මුදලක් පළාත් සභාවන් වෙත වෙන් කර ඇත. මං එහි ඇමුණුමේ සඳහන් කාරණය කිව්වොත් මුදල් කොමිසම සභාව අනුව වාර්තාව අනුවම බස්නාහිර පළාතට මිලියන 2142ක්, මධ්‍යම පළාතට මිලියන 2047ක්, දකුණු පළාතට මිලියන 2289ක්, උතුරු පළාතට මිලියන 1389ක්, වායව පළාතට මිලියන 1959ක්, උතුරු මැද පළාතට මිලියන 1681ක්, ඌව පළාතට මිලියන 1680ක්, සබර්ගමු පළාතට මිලියන 1458ක්, නැගෙනහිර පළාතට මිලියන 1355ක් යනාදී වශයෙන් පළාත් නමේ මුළු එකතුව මිලියන 16600ක්. මෙන්න මේ මුදල රටේ පවතින මුල්‍ය තත්ත්වයේ හේතුවෙන් ලෝක බැංකුව ආධාර ක්‍රමයට ඇතේ සර්ක් අරමුදල මගින් පාසල් පෝෂණ වැඩසටහන යටතේ පාසල් සිසුන් සඳහා ආහාර ලබා දීමේ වැඩසටහන සඳහා 2022 වර්ෂයේ සියලු හිඟගෙවීම් ගෙවා අවසන් කළ තිබුණා. මීට කලින් ඒ ප්‍රශ්නයක් තිබුණා. 2023 ජනවාරි මාසයට අදාළව සියලු පළාත්වලින් රුපියල් මිලියන 787.4ක් ගෙවා අවසන් කළ තිනෝ. පෙබරවාරි මාසයේ වෙනුවෙන් රුපියල් මිලියන 61.6ක් දැනට ගෙවා අවසන් කළ තිනෝ. ඒවා ලබා දීමට පියවර ගන්නේ කවදාද? 2023 පෙබරවාරි සහ මාර්තු මාසවලට අදාළව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් දන්වා ඇති පරිදි පළාත් නමේ මුදල් අවශ්‍යතාවය රුපියල් මිලියන 875.67ක් ලෝක බැංකුව ආධාර යටතේ ක්‍රියාත්මක වන සර් කරුමුදල මගින් ගෙවීම සඳහා දැන් කටයුතු කරගෙන යනවා. මට ඊළඟ සති 2-3 ඇතුළත ඒ මුදල ගෙවා අවසන් කරන්න පුළුවන් මාර්තු මාසයේ දක්වා. ඊළඟට ගරු මන්ත්‍රීතුමා අහපු ඊළඟ ප්‍රශ්නය මම කොටසකට ඊයේ පිළිතුරු දුන්නා. ගරු කථානායකතුමනි, මේ 2019 විභාගයේ පදනම් කරගෙන විදුහල්පතිතුරුන් බඳවා ගැනීමේදී වැඩි ලකුණු තිබෙන අපේක්ෂකයින්ට සමුග පරීක්ෂණයේදී ලකුණු අඩුවීම නිසා පත්වීම් නොලැබීමේ හේතුවෙන් 160 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා තිබ්බා. තවත් කණ්ඩායම් දෙකක් ඒ විදිහට නඩු ගොනු කළා තිබුණා. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම සම්බන්ධව SCFR 93/2021, SCFR 26/2021, SCFR හතලිහ දෙදස් විසියක සහ SCFR හාරසිය හැත්තෑ දෙදස් දහනමේ යන නඩු කටයුතු සමන්ධයකට පත්කර ගැනීම සඳහා මම කටයුතු කළා. මේ අමාත්‍යංශය භාරගන්නකොට ගරු මන්ත්‍රීතුමනි තහනම් නියෝගයක් දීලා තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණය විදුහල්පතිතුරු බඳවා ගැනීම තහනම් කළා. පස්සේ මම අදාළ පාර්ශ්ව සියල්ලම කැඳවලා නීතිපතිතුමාගේ උපදෙස් අරගෙන ඒ පාර්ශ්වයන් එක්ක එකඟතාවයකට ආවා. අපි වැඩි ලකුණු ප්‍රමාණය අනුව මේ ටික පුරප්පාඩු සඳහා 4800ක් බඳවා ගන්නවා. ඒකට අපිට අවසර දෙන්නයි කියලා. මේ අවසර ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිරීක්ෂණ ගෙන්න ගත්තා. ඒ රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් එකඟ වුණා. ඒ නිරීක්ෂණත් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණයේ මෝසමක් ගොනු කළා තමයි නීතිපතිතුමා මේ නඩුව සමතයකට පත් කරගත්තේ ගරු මන්ත්‍රීතුමා කිව්වා ආකාරයට. එතකොට 2022-11-24 වෙනිදා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ඒකේ ලේකම් එවනවා PSC ඉරක් EST ඉරක් 2 ඉරක් 3 ඉරක් 1 2021 කියන රෙෆරන්ස් එකෙන් ඒ දුන්න ලියුමත් එක තමයි මෝසම ඉදිරිපත් කළේ. ඒ සඳහා ගරු නීතිපතිතුමාගේ SCCA 104/2022 ST හා 2022-12-14 දෙනද ලිපිය මගින් 2018-19 ලිඛිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණිය බඳවා ගැනීම සිදු කිරීමත් 2021-03 පළවෙනි දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව බඳවා ගැනීම ක්‍රමවේදයේ ක්‍රියාත්මක නොකිරීම අධිකරණ විසින් තහවුරු කර ඇති බවත් ඒ අනුව ඉහත සියලු නඩු කටයුතු ඉදිරියට ගෙන යාම අවසන් කිරීමටත් අදාළ මෝසම් පරිදි කටයුතු කිරීමට හැකි බව දන්වා තිබෙනවා. ඒ අනුව ඉහත නඩුව සමත කිරීම 2023-2014 දින ඇති නඩු තීන්දුව අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ව්‍යවස්ථාවේ විධාන පරිදි 21/6/30 වෙනි දිනට තිබුණු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1, 2, 3 ශ්‍රේණිවල ඒකබද්ධව පවතින පුරප්පඩු 4718 සඳහා 2018-19 සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල මත බඳවා ගැනීම සිදු කිරීමට අවසරය ලබා දීලා තියෙනවා. දෙවෙනි කාරණය 2023-03-07 වෙනි දින ඊට අදාළ සමුක පරීක්ෂණ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තිබුණා පැනල් 20ක් දාලා මම. එතකොට එන්නේ කටයුතු තිබෙන අතරතුර තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් මේකට එවනවා මේ ඊට වඩා වෙනස් වූ නිරීක්ෂණයක්. සරලව කිව්වොත් ඒ නිරීක්ෂණය තමයි 21/6/30 වෙනි දිනට ගණනය කරලා තියෙන විදුහල්පති පුරප්පාඩු පුරවනකොට 18 මේ විභාගය මත ඊට පස්සේ සූස්කම් ලැබපු අය ආයි නඩු දායක. මම හිතන්නේ රාජ්‍ය සභාව කොමිෂන්වට තේරෙන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව සමතයකට පත් කළා අවසන් වුණාන් පස්සේ ඒ කාරණේම ආයෙ එතනට යන්න බෑ. ඉතින් මෙන්න මේ කාරණේට නැවත අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා ED ඉරක් 4 ඉරක් 60 ඉරක් 7 ඉරක් 44 බඳවා ගැනීම 2023-03-07 දින ඇති ලිපිය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ට යවුවා මේ මත දෙකෙන් නිවැරදි මතය මොකක්ද කියලා එවන්නයි කියලා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුව සමතේකට කරන්න එයපු නිරීක්ෂණයට පටහැනිව දැන් කටයුතු කරනවා නම් ඒක කන්ටෙම්ප් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි දැන් මේක මම දැන් අලුතෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් වෙලා තියෙනවා දැන් සති දෙකකට කලින්. දැන් ඒ රාජ්‍ය සභා කොමිෂන් සභාවට මේක නැවත එවන්නයි කියලා අපි සිහි කඳවලා තිනෝ. ඒ අනුව මේකේ ලිපිය ලැබුවාම ඊළඟ සතිය තුල අපිට මේ සම්මුඛ පරීක්ෂණය ආරම්භ කරන්න පුළුවන්. මටත් විශාල ප්‍රශ්නයක් මේ විදුහල්පති පද්ධති 16000ක් ඉන්නවන විදුහල්පතිතුරුන්ගෙන් 4800ක් 2021-06:30ට තුච්ච පුරප්පාඩු. ඉන් පස්සේ ඇතිවෙච්ච පුරප්පාඩු තව 2000කට වැඩි. එතකොට පස්සේ සූසුකම් ලැබපු අයට අපි නැවත ගැසට් කරනවා අලුත් විභාගයකට. ඒගොල්ලන්ට අසාධාරණයක් නැහැ කිල්ලන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය තේරුම් අරගෙන රාජ්‍ය සේවක කොමිෂන් සභාව අපිට ලිපිය එවන වහාම මොකද හේතුව අවසාන වශයෙන් රාජ්‍ය සේවකය සම්බන්ධයෙන් පත්වීම් බලධාරියා වෙන්නේ විනය බලධාරියා වෙන්නේ රාජ්‍ය සේවක කොමිෂන් සභාව. තියාගේ නිරීක්ෂණය දෙකක් ලැබුණ නිසා තමයි මේ ප්‍රශ්නේ මතුවලා තින්නේ. මම හිතනවා නඩුව සමතේකට පත් කරන්න ලැබු නිරීක්ෂණයම අපිට එවුවහම මේ පත්වීම් ටික ලබා දෙන්න පුළුවන්. අවසාන ප්‍රශ්නෙට පිළිතුරු තමයි ගරු මන්ත්‍රීතුමනි 4800කට අදාළ පරිපාලන පද්ධති අත්‍යවශ්‍යම බරපතල ප්‍රශ්නයක් අපිට. මේ 4800 21/6/30ට උනාට ඊට පස්සේ ඇතිවෙච්ච පුරප්පාඩු ගන්න 2000කට වැඩි. එතකොට යන්තමින් පාසල් 10145ට විදුහල්පතිතුරු බොහොම අමාරුවෙන් ඉන්නේ. සමහර ඒවා දෙන්න තුන් දෙනා ඉන්න ලොකු පාසල් වල. එතකොට වැඩ බලන කට්ටිය වැඩි වෙන. ආයි එක ප්‍රශ්නයක් වෙනවා අපට. වැඩබල විදුහල්වරුගේ ප්‍රශ්නයක් අලුතෙන් මතුවෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ කරු අගමැතිතුමන් මේක ගැන දන්නවා. එස්ටැබ්ලිෂ්මන්ට් කමිටියකෙදිත් අපි අදහසත් මේක ගන්නවා. අරගෙන මේ ලියුම ඇවිල්ලා සති 6ක් ඇතුළත සමූහ පරීක්ෂණ තියලා අපිට මේක පත්වීම් ටික ලබා දෙන්න අපි සූදානමින් ඉන්නවා. මම ඒ වෙනුවෙන් පහුගිය මාස 3 දීම කතා කළා මේ ගරු ස්වභාවෙත් මං කෝ බැරි තැන රාජසභා කොමිෂන් සභාව මෙන්න මේ ඇති කරන ප්‍රමාදය අපිට පරිපාලන මිද වැටෙන්න හේතුවක් වෙනවා කියලා පාසල්ල. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි අපි උපරිම ශක්තියෙන් මේ පිළිතුර ලබාගෙන ඊළඟ සති කිහිපය තුළ සමුග පරීක්ෂණ ආරම්භ
කරනවා.
දැන් අර ආහාර ප්‍රශ්නය දැන් ඔබතුමාත්ව මිලියන 800කට ආසන්න ප්‍රමාණයක් ගෙවීමට තිබෙනවා කියලා. ඒක ඉතින් සති 2-3 ඇතුළත ගෙවනවා කියලා කිව්වා.
දැන් වැඩ කරගෙන යනවා.
එතකොට ඒ ආහාර ලබා දීමේ වැඩසටහන නතර වෙනවද?
අර මං උපලේඛනයේ කිව්ව ආකාරයට තමයි බෙදලා තින්නේ. මේක මුදල් කොමිෂන් සභාවෙන්මයි එවලා තින්නේ මේ බෙදීම.
ඔබතුමා කියපේ කාරී දැනට ජනවාරි මාසෙ ඉඳන් මේ දක්වා තියෙන හිගිය තියෙනවා.
ජනවාරි වෙනකන් ගෙවලා තින්නේ.
ඔව් ජනවාරි මාසෙ ඉඳන් තියෙන හිගිය තිබෙනවනේ. දැන් හිගිය ගෙවන්න ඕන.
හිගිය ගෙවන්න ඕනේ පෙබරවාරි.
හැබැයි ඊට පස්සෙත් දැන්
ප්‍රෝග්‍රෑම්
එක ඉස්සරහට යන්න ඕනනේ.
ඇදිකටම යනවා.
ඔව් ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් ස්වභාවිකව දැන් දකුණු පළාතේ නතර වෙලා තියෙනවා. මොකද ආහාර දකුණු පළාත සහ බස්නාහිර පළාත හැර
අනිත් පළාත අරගෙන කොහොමද කළා?
බලාත් බස්නාහිර පළාත හැර අනිත් පළාත්වල මේක නතර වෙලා තියෙනවා.
ඔව්.
ඒ ස්වභාවික නතර වෙන්නේ සැපයුම් කරුවන්ට තමන්ට මේ 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 මුදල් නැති වුණාම ණයට නම් බඩු වරන් තියෙන්නේ. ණය ගෙවලා නැත්නම්.
ඔව්.
ඔයගලන්ට ඊළඟ මේක කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා දැන් වෙලා තියෙන දේ තමයි ස්වභාවිකවම මේක අඩපණ වෙලා බොහෝ පාසල්වල නතර වෙලා තිබෙනවා. ඒ නිසා විධිමත්ව සෑම මාසයකම අවසානයේදී හරි ඔවුන්ට මුදල් ලබා දෙන
වෙලාවට මුදල් ටික සූදානම් කරන්න අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා.
ඔබ ස්තුතියි ගේවිඳ කුමාරසිංහ මහත්මයා ඉක්මනට ඉදිරිපත් කරන්න ඔබතුමාගේ ප්‍රකාශය. ගේවිඳ කුමාරතුංග මහත්මයා
ගරු කතානායකතුමනි අපි ඔබතුමාට කෘතඥ වෙනවා. අර නව මහ බැංකු පනත සම්බන්ධයෙන් එහි නිගමනය ගැන පාර්ලිමේන්තුවට කරපු 4 වෙනිදා කරපු ප්‍රකාශයේ ඇති වූ වැරදි අවබෝධය නිවැරදි කරමින් අද නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අගමැතිතුමත් ඉන්න අවස්ථාවේදී එකම සභානායකතුමත් ඉන්න අවස්ථාවේදී මේ කෙටුම්පතේ මූලික වගන්ති 134ක් තියෙනවා. එයින් 46ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවේ තියෙනවා මේ රටේ මූලික ව්‍යවස්ථාවට පටහැනි සහ එයින් වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ 3/2 ජන මේ පාර්ලිමේන්තු අනුමැතියකට අමතරව ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියලා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මේ බොහෝ වගන්ති හඳුන්වලා තින්නේ අන්තනෝමතික පදනම් විරහිත හිතුවක්කාරී නිශ්චිත නැති ඒ වගේම ව්‍යවස්ථාව හා එකඟ නොවන හේතු යුක්තියකින් තොර කියලා. අපි ගරුවක අපිට ජන මුදල් ඇමතුමාගේ ජනාධිපතිතුමා ඉදැද්දි මේ ඉල්ලීම කරන්න ලැබුණා නම් වඩා හොඳයි. අපි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා දැන් වගන්ති ප්‍රධාන වගන්ති 46කට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්තුමා වෙනත් වගන්ති යෝජනා කරලා තියෙනවා. හැබැයි දැන් ඒතකොට ඒ වගන්ති ව්‍යවස්ථාවට එකඟ වෙන්න පුළුවන්. හැබැයි අපි විරුද්ධ වෙන්න පුළුවන්. රටට වඩා යහපත් වගන්ති නොවෙන්න පුළුවන්. ඒතකොට අනිත් එක තමයි කාර්ක සභාව අවස්ථාවේදී මෙතරම් වගන්ති සංඛ්‍යාවක් යෝජනා කරනකොට ඒ වගන්ති නිවැරදි ආකාරයෙන් යෝජනා නොකිරුණොත් එහෙම හරි මගහැරුණොත් එහෙම ඔබතුමා හොඳටම දන්නවා අපේ අගමැතිතුමා හොඳටම දන්නවා එදා දානවෙනි සංශෝධනයේදී මොකද වුනේ කියලා. එවැනි ව්‍යාකූලත්වයකට මේ අපේ රටේ මහ බැංකුව සම්බන්ධයෙන් විශාල ව්‍යාකූලත්වයකට යා හැකි. ඒ නිසා අපි ඉතාම බැගෑපත් ඉල්ලා සිටින රජයෙන් මේ මෙතරම් දෝෂ සහිත කෙටුම්පත ඉල්ලාස් කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න ඒ පොරොන්දු වලට එකඟ වන්නා වූ නව කෙටුම්පතක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා.
ඕකයි දා විවාදයේදී ගැත්තනන්නේ හොඳ මේ දැන් කරදර කරන්න තු ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා පිටිපන් දැනුම් දීම ගරු සභානායකතුමා
ගරු කතානායකතුමනි ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 දරන විෂය පිළිබඳව වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්‍යුත්දාන වලින් නිදහස් වේ යුතුය.
සභාව එකඟද?
හායි.
යෝජනා අංක 2
වරප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ශිහාන් සේමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවි ඇති බවට 2023 මාර්තු 10 දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 විධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ සභා කාර්යක සභාවට
යොමු කර ඉදිරිපත්
කරයි. ප්‍රේමනාත්
දොළවත්ත මැතිතුමා. Yes.
උදේ වැඩ කටයුතු වලට ඉතින් විවාදයේ වෙලාවල් අඩු වෙලා තියෙනවා දැන් හැම එකට.
ඒක තමයි අපිට ඒක නැහැ මං උදේ ඉඳලා මේ 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 කියන්නේ මේ
කාලේ නැහැ. වෙලාව දික් කරගමුද? දැන් අපි දැන් එක 1 ડિગ્રી නවුනෝ. කියන්නේ ග්‍රීන් හවුස් එක වන්නවම වන්නවම
ග්‍රීන්
ගරු කථානායකතුමනි ප්‍රධාන වැඩ කටයුතු
යෝජනා අංක එක
ගරු කථානායකතුමනි යෝජනා පිළිබඳ දැනුම් දීමට නියමිත කටයුතු අතර අංක එක අත්‍යවශ්‍ය මහජන සේවා පනත අර්ථයේ යෝජනා සම්මතයේ ඉදිරිපත් කරනවා. ඒක අදහස් ප්‍රකාශ කළා හවසට පුළුවන් අපිට අනුමත කරන්න.
ඔව්
කිරියලා. අවසානයේදී ඒක අධ්‍යක්ෂකතුමා සම්මත කරන මොහොත අදහස් ප්‍රකාශ කරන්න
පුළුවන්. අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙනවා. දවස් දින අවසානයේදී කල්තබන අවස්ථාවේදී අපිට පුළුවන් සම්මත කරගන්න.
අංක 2
ඊළඟ අංක 2 ඉදිරිපත් කරනවා ගරු කථානායකතුමා.
3
අංක 3 සිට 15 දක්වා සභාව කල්තබන අවස්ථාවේදී ඉදිරිපත්
කරනවා. නිමල් සිරිපාල සිල්ලා
මතුමා 2.
ගරු කථානායකතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකර ගන්නා ලද ගිවිසුම පිළිබඳව සුවිශේෂ වූ කරුණු කාරණා හා විස්තරයක් අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම ගරු සභාවට ඉදිරිපත් කළා. එතුමා පෞද්ගලිකවම මෙම සභාවකට පැමිණ මුදල් අමාත්‍යවරයා වශයෙන් උත් මේ කරුණු කාරණා ඉදිරිපත්
ඕඩර් ප්ලීස් ස්පීකර් විල් ටේක් ද චැනල්.
නියෝජ්‍ය කථානායකතුමනි, ජනාධිපතිතුමා මෙම සභාවට පැමිණ මේ කරුණු කාරණා ඉදිරිපත් කරේ විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකය ගොඩනැගීම පිළිබඳ වූ ප්‍රශ්නයේදී ඉතාම වැදගත් සංදි ස්ථානයකට අපි පැමිණලා තියෙනවා. ඒ නිසා හුඟක් අය අද සාකච්ඡා කරා, අදහස් ප්‍රකාශ කරා අපි IMF එකට යන්න තිබුණේ මීට හුඟක් කලින් කියලා. අපිත් ඒ මතයේ හිටියේ. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයේ තුලත් මේ පිළිබඳ විවිධ විවාද ඇති වුණා. අපි ස්ථාවරයක් අරන් තිබුණ කොටසක් මේ IMF එකට යන්නේ නැතුව මේ කාරණේ අපිට ඉෂ්ට කරගන්න බෑ කියන මතයේ හිටියා. නමුත් ඒ මතය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හා මුදල් ඇමතිවරයා වශයෙන් පත්වුණයින් පස්සේ පමණයි. අපි මීට කලින් ගිහිලා තියෙන එක ඇත්ත. නමුත් මේ අවස්ථාවේදී පවා අපි IMF එකට යන්නේ නැතුව මේ කාරණේ කරන්න පුළුවන් කියන මතයක් අපේ රටේ දේශපාලන ප්‍රවාහය තුල තිබුණා. නමුත් ඒ මතය පරාජය කරලා අපට ගොඩ යන්නට නම් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ ගිවිසුමකට ඇතුළත් වෙලා ඒ අනුව කටයුතු කළ යුතුය යන මතය දැන් තහවුරු වෙලා තියෙනවා. විපක්ෂ නායකතුමා කිව්වා එතුමා පවා, එතුමාගේ පක්ෂයේ පවා, ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂයේ ඉන්නකොටත් මේ කාරණේ කිව්වා මේක කෙරුන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා එතුමා සන්තෝෂයටපත් වෙන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ නායකත්වයට පැමිණිලා එතුමා අද විපක්ෂ නායකතුමා කියන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට එතුමා කටයුතු කිරීම ගැන. මොකද ඒ අවස්ථාව එතුමාට තිබුණා මේ නායකත්වයට එන්න. නමුත් එතුමා ඒකට පයින් ගැහුවනේ. එතුමා මේක ගන්න බෑ කිව්වනේ. එතුමාට මේක ලබා ගන්න ශක්තියක් තිබුණේ නැහනේ. ඒ නිසා ඒ ශක්තිය තියෙන එක්කෙනාට අපි උදව්වක් දීලා මේ රට ඉදිරියට ගෙන යාම සඳහා මේ ක්‍රියාවලියට අපි සියලු දෙනාම අවතීර්ණට ඕන. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා අපිට සමහර කියන අපට සොච්චමත් මුදලක් ලැබුණේ. ඒ ලැබෙන මුදල් ප්‍රමාණය නෙවෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන ලද ක්‍රමෝපායන් හා මාර්ග සිටියම තමයි ආයෝජකයින්, ඒ වගේම අපේ රටට ආධාර දෙන රටවල් සහ අපේ ණය හිමියන් බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකයක් ණය ප්‍රතිව ගත කරන්න ආයෝජනය කරන්න ලංකාවට එන්න ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසයේ ගොඩනංවන්නට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ සහතිකය අපිට අවශ්‍යයි. ඒ සහතිකේ නැතුව කිසිම කෙනෙක් ආයෝජනය කරන්න ඉන්නෙත් නැහැ. කිසිම ණය හිමියෙක් ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ ඒවා ගැන කතා කරටත් එන්නේ නැහැ. දැන් අපි එක කඩුල්ලක් පැනලා අවසන්. මේ කඩුල්ල පණින්නේ නැතුව තව ඉදිරියට අපිට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දැන් අපි නැවතත් පටන් ගෙන තියෙනවා ජාත්‍යන්තර ණය හිමියන් සමග. ජපානය, චීනය, ඉන්දියාව, ලෝක බැංකුව, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව, ජර්මනිය, යුරෝපීය රටවල් සමග අපි ණයගත්ත ණය හිමියන් සමග දැන් සාකච්ඡාවලට අවතීර්ණ වෙලා තියෙනවා. එතකොට මේ සාකච්ඡාවලදී අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? පුළුවන් නම් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ණය ප්‍රමාණය යම් ප්‍රමාණයක් අපිට වෙලා තියෙන මේ තත්ත්වය අනුව අඩු කරගන්න. එහෙම නැත්නම් ණය ගෙවීමේ කාල සීමාව ඉදිරියට දාලා අපිට යම් සහනදායක කාල සීමාවක් ඉල්ලන්න. ඒ අතරතුරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ණය හිමියන්ුත් බලාපොරොත්තු වෙනවා අපේ ආර්ථිකය නිසි ආකාරයට සකස් කරගන්නට ඕන. තමන්ට ණය හිමි ඒ ණයකාරයා ඒ ණය ගෙවීම සඳහා ඉදිරියට තමන්ගේ ආර්ථික ශක්තිය ගොඩනංවා ගන්නවාද කියන කාරණය පිළිබඳව තක්සේරුවක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි එකී ණය හිමියන් විසින් ලංකාවට මේ කියන ආකාරයට අපි ප්‍රතිව්‍යුහගත කළා දුන්නොත් මේක ගෙවන්න පුළුවන්ද? එහෙම ගෙවන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද? ඒ සඳහා ආදායම නිසි ලෙස එකතු කරනවද? කරුණු ලබන වියදම් නිසි ආකාරයෙන් කරනවද? අනවශ්‍ය වියදම් කපා හරිනවද? ආර්ථිකයේ සකස් කිරීම පිළිබඳව ගනු ලබන සමස්ත ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව යම් මඟ පෙන්වීමක් තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කරලා තියෙන්නේ. ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. අපිට මේ ණය මුදල් තෝරනන් ජාත්‍යන්තර ණය හිමියන්ගෙන් අපිට ඩෙට් මොනිටෝරියම් එකක් ගන්න ඕන නම් යම් සහනයක් ලබා ගන්න ඕන නම් ජාත්‍යන්තරයේ සමග ගනුදෙනු කරන්න ඕන නම් අපි මේ කොන්දේශි වලට එකග වෙන්න ඕනේ. ඒක අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ ඇවෙන්න වෙනත් විකල්පයක් නෑ. ඒ නිසා මං හිතනවා මේට විරුද්ධ වෙන කවුරු හරි ඉන්නව නම් විකල්පේ පෙන්නලා දෙන්නට ඕන. මෙන්න මේ විකල්පයට අපි ගිහිල්ලා තමයි මේ රට ගොඩ ගන්න. අපිට IMF ෆෝන් නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ බැංකු ක්ෂේත්‍රය ගන්න, ජාත්‍යන්තර බැංකු ක්ෂේත්‍රය ගන්න අපිට බෙහෙත් ටිකක් ගෙන ගන්න ඕන නම් යම් රටකින් අපි LC එකක් ඕපන් කරන්න ඕනේ. කාර් එකක් ගෙන ගන්න ඕන නම් LC එකක් ඕපන් කරන්න ඕනේ. LC එකක් ඒකපාක්ෂික ඕපන් කරන්න බෑනේ ලංකා බැංකුවට, මහජන බැංකුවට. අනිත් පැත්තෙන් කොරස්පොන්ඩින් බැංක් එක අනිත් බැංකුව එකග වෙන්න ඕනේ මේ LC එක අරින්ද. ඉතින් මේ LC එක අරින්ද එකග වෙන්නේ කොහොමද? රට ගැන විශ්වාසයක් තිබ්බොත් විතරයි. අන්න එතනදී තමයි IMF එක ඕන වෙන්නේ. IMF එකේ සහතිකය ලැබුණාම එයා දන්නවා මේක LC එක රට පිළිබඳව විශ්වාසනීයත්වය ගොඩ නැගිලි තියෙන ක්‍රම. මම ඉතාම සරල උදාහරණයක් කිව්වේ. ඒ නිසා සමහර අය හිතනවා මේ IMF නැතුව, ජාත්‍යන්තරේ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. හැබැයි ඉතින් ඒක කරනකොට IMF ගත්ත අපිට යම් යම් කොන්දේසි දානවා. අපේ ආදායම් මාර්ග වැඩි කරගන්නට ඕන කියනවා, වියදම් කපා හරින්නට ඕන කියනවා. ඒ වගේම සුභසාධන අනවශ්‍ය දැන් උදාහරණයක් වටින් අපේ සමෘද්ධි සමෘද්ධි ලබා දීමේ පිළිබඳව ලෝක බැංකුවේ විරුද්ධත්වයක් නැහැ, ආසියානු සංවර්ධන බැංකුවේ විරුද්ධත්වයක් නැහැ, IMF එකේ විරුද්ධත්වයක් නැහැ. නමුත් ඔවුන් කියන්නේ වැඩිපුර හරි මේ ආධාර ලැබිය යුතු කණ්ඩායමට මේ ආධාරය ලබා දෙන්න. කරන ලද සමීක්ෂණවලදී පෙනී ගිහිලා තියෙනවා සමෘද්ධි ආධාරය ලබන 12%ක පමණ ප්‍රමාණයක්, සුදුසුකම් නැති අයට තමයි ලැබෙන්නේ. වැඩි ආදායම් ලබන 12%කට අපි සමුත්සාන ආධාරය ලබා දෙනවා. IMF එක කියන්නේ ඒව නතර කරන්න. නමුත් මේ සහනාධාර ලබා දීම දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට උදව් කිරීම, ඔවුන් දරිද්‍රතාවයෙන් ගොඩනැගීම සඳහා අවශ්‍ය වැඩසටහන් කිරීම කිසිසේත්ම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලින් අපිට ඉදිරිපත් කළ නෑ නවත්තන්න කියලා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අපි ඉතාම ධනාත්මකව කල්පනා කරන්න ඕනේ. අනික් කාරණය, අපේ ආර්ථිකය හදන්නට ජාත්‍යන්තර අරමුදල ඉදිරිපත් කරනු ලබන ඒ මඟ පෙන්වීම, ඒ රෝඩ් මැප් එක අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. නැත්තම් අපට නැවතත් මීටත් වඩා අමාරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා. එහෙමනම් අපි මූලික වශයෙන් කළ යුතු කාර්යයන් කීපයක් තියෙනවා. එකක් තමයි අපේ ආදායම් ප්‍රමාණය වැඩි කිරීම. මේ පිළිබඳව විපක්ෂය බොහෝ තර්ක විතර්ක අවුරුදු ගණනාවක් තිස්සේ කරා. වරක් අපේ රජයේ අර ආදායම් බදු අනුපාතය අඩු කරපු එක වැරදි කියලා. ඉතින් දැන් එක නිවැරදි කරලා තියෙනවා. දැන් නිවැරදි කරාමත් ආයෙ ඉතින් බදු වැඩි කරා කියලා කියන්න බෑනේ. විපක්ෂයම කිව්වනේ එක වැරදි කියලා. රටේ ජනතාවගේ සමහර අයත් කිව්වනේ එක වැරදි කියලා. ඉතින් ඒ නිසා අපිට ඒ බදු ප්‍රතිපත්තිය අපිට නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඊළඟ කාරණේ තමයි බදු අය කර ගැනීමේදී අපේ මේ බදු ජාලයට අසුවන පිරිස් ප්‍රමාණය අපි වැඩි කරගන්නට ඕනේ. නැත්තම් බදු ගෙවන එක්කෙනාම තලන්නේ නැතුව අලුතෙන් බදු ගෙවිය යුතු කණ්ඩායම් අපේ ටැක්ස් නෙට් එකට ඒ දැලට අසු කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩ කටයුතු කළ යුතුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම කරන්නට ඕන. ඒ සඳහා නවීන තාක්ෂණය අපි පාවිච්චි කරන්න ඕන. විශේෂයෙන්ම දැන් හුගාක් බැංක් ට්‍රාන්සැක්ෂන්ස් පිළිබඳව ගනුදෙනු පිළිබඳව දැන් ලක්ෂ 5කට වැඩි ගනුදෙනු පුළුවන් තරම් දුරට ඉලෙක්ට්‍රොනික ට්‍රාන්සැක්ෂන්ස් වලින් එහෙම නැත්නම් බැංක් පද්ධතිය තුලින් කරන්න ඕන කියලා යම් නීති රීතිමාලාවක් ගෙනෙනවා. එහෙම නැත්නම් ඒ මුදල් වලින් තමන්ගේ වියදම් හැටියට අඩු කර ගැනීමට බැරි විදිහට ආදායම් බදු නීතිය වෙනස් කරන්නට යනවා. මෙවැනි ක්‍රමවේදයන් තුලින් අපි බදු එකතු කර ගැනීමේ ක්‍රමවේදය සකස් කරන්න ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බදු එකතු කර ගැනීමේදී ඉතාමත්ම වැදගත් වෙනවා රේගුව. අපේ රේගුව ආඥාපනත ඉතාම කල්පැන ගිය ආඥාපනතක්. මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලයේදී මේ ආඥාපනත වෙනස් කිරීම සඳහා විශේෂ කොමිෂන් සභාවක් පත් කරා. කොමිෂන් සභාව පත් කරා. කොමිෂන් සභාවේ තීරණය තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මකුනේ නැහැ. වර්තමාන ජනාධිපතිතුමා මාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කරා. මේ පිළිබඳව පරීක්ෂා කළා. වහාම මේ රේගු ආඥා පනතේ විශේෂයෙන්ම වරායේ මේ කන්ටේනර් ගොඩ ගැහිලා භාණ්ඩ කුණු වෙලා නරක් වෙලා දිරාපත් වෙලා වාහන දිරාපත් වෙලා මෙහෙම තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය තරම් අවශ්‍ය දූෂණයින් පිරීලා ඒ නිසා මේ පිළිබඳව ගත යුතු පියවර පිළිබඳව අපි ඉතාම සාධනීය ලෙස ඒ වාර්තාව අපි පරීක්ෂා කරලා බලලා ඒ වගේම ඊට අදාළ අයගේ සාක්ෂි විමසලා දැන් අපි ඒ වාර්තාව සකස් කරගෙනවා. අපි විශ්වාස කරනවා මේ රේගු ආඥා පනත නිසි ලෙස සංශෝධනය කරලා සරල කරන්නට ඕන. ඒ තුලින් අපිට මේ අවශ්‍ය ආදායම් ප්‍රමාණය අපිට වැඩි කර ගැනීමට පුළුවන් වෙයි කියලා. මෙන්න මේ වගේ දේවල් ක්‍රියාත්මක කරේ නැත්නම් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේ ගිය කාරණයෙන් අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ගිවිසුමා සංකරා කියලා ඔක්කොම හරියන්නේ නැහැ. එහි තියෙන කාරණා ටික අපි ක්‍රියාත්මක කරන්න. ඊළඟට සුරාබදු ඒ අංශේ විශාල වශයෙන් අපට ප්‍රතිසංස්කරණ රාශියක් කරන්න තියෙනවා. ඒවා අය කර ගැනීම පිළිබඳව ඊළඟට විශේෂයෙන්ම රේගුව ආදායම් බදු සුරාබදු දෙපාර්තමේන්තු ආදායම් බදු අංශය මෙන්න මේ කාරණා පිළිබඳව අපේ විශේෂ අවධානය රජයේ අවධානය යොමු වෙන්නට ඕන. ඊළඟ කාරණේ තමයි රාජ්‍ය ආයතන, පාඩු ලබන රාජ්‍ය ආයතන. සමහර අය කියනවා මේ පාඩු ලබන ඒවා ප්‍රතිව්‍යුහගත කරනවා වගේම ඇයි ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ කියලා. ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් වශයෙන් රජයට විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සංකල්පය දැන් මුළු ලෝකෙම ඉවත් වෙලා ඉවරයි. රුසියාව ගත්තත්, වෙනිසුලාව ගත්තත්, චීනය ගත්තත්, වියට්නාමය ගත්තත්, ලාවෝස් ගත්තත්, ඉන්දියාව ගත්තත් ආණ්ඩුව විශ්වාස කරන්න යන්නේ නැහැ. ලාභයක් ලබා ගන්න පුළුවන් වෙයි. නමුත් රජයේ මඟින් ව්‍යාපාර කටයුතු වල නිරත වීමේදී පෞද්ගලික අංශය සමග තරඟ කරන්නට, ජාත්‍යන්තරයේ සමග තරඟ කරන්නට, ඵලදායීතාවය වැඩි කරන්නට, ආදායම් වැඩියෙන් ලබා ගැනීමට පුළුවන් කමක් නැහැ. මේක තහවුරු වෙලා ඉවරයි. ඒ නිසා මේක පිළිගන්න අයත් ඉන්නවා, නොපිළිගන්න අයත් ඉන්නවා. ඒක නිසා නමුත් රටේ යහපත සඳහා එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සහ වර්තමාන රජය එකඟ වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි ලාභ ලබන ආයතනත් ලාභ නොලබන ආයතනත් කියන මේ විවයෙන් තෝරාගත් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අපි එළඹිලා තියෙනවා. ඒ තුළින් විශාල මුදලක් අලුත් ආදායම් ප්‍රබවයක් අපිට එනවා. දැන් හැම ශ්‍රී ලංකන් ගුවන් සේවාව ගත්තොත් එහෙම අපි සෑම අවුරුද්දකම එක්සත් ජනපද ඩොලර් බිලියන 150කට අධික ප්‍රමාණයක් මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් පවත්වා ගැනීම සඳහා මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් ලබා දීලා තියෙනවා. ඉතින් දැන් අපිට ඒක නතර කරගන්න පුළුවන් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව විශාල ණය කන්දරාවක් එකතු වෙලා තියෙනවා. කවදාවත් ප්ලේන් එක නැග නැති අපේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු වලින් තමයි ශ්‍රී ලංකන් ආයතනය නඩත්තු වුණේ. ඉතින් ඒ නිසා අපි මේ කාරණා පිළිබඳව සාධනීය ලෙස අපි බලන්නට ඕන. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙවැනි ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙලක් හරිහැටි කළොත් පමණයි අපිට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පෙන්වා දෙන ලද මාර්ග දුචක උපදේශයන් යටතේ අපේ ආර්ථිකය සකස් කර ගැනීමට පුළුවන් වෙන්නේ. අපේ ආර්ථිකය එසේ සකස් කරගත්තොත් විතරයි අපිට මේ තියෙන ණය කන්දරාව ගෙවීම, මේක ණය නොගොව ඉඳ බෑ කවදාවත්, අපිට යම් සහනයක් ලැබෙයි.
කරුව මෙතන තමයි මිනිත්තු 3ක කාලයක් තියෙනවා. මිනිත්තු 3ක කාලයක්
තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි එවැනි ක්‍රියාවලියකට අපි දායක වෙන්නට ඕන. එවැනි ක්‍රියාවලියකට දායක වීම සඳහා ජනතාවට යම් යම් අමාරුකම් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒක අපිට වළක්වන්න පුළුවන් කමක් නැහැ. මේ තුල අපිට යම් යම් විසඳුම් හොයන්න පුළුවන් වෙයි. නමුත් හැම පක්ෂෙන්ද විසඳුමක් හොයාගන්න අමාරු වෙයි. ඒ නිසා අපි විශ්වාස කරනවා නමුත් මේ වැඩපිළිවෙල මේ ආර්ථික අවපාතයෙන් මේ ආර්ථික ව්‍යසනයේ රට ගොඩ ගැනීම තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. නමුත් පක්ෂ දේශපාලනයේ තියෙන රටවල් වල විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අපි හැම වෙලාවෙම දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරනවා යම් ව්‍යසනයක් තුලින් වෙච්ච සිද්ධියක් තුලින්. ඉතින් ඒක හැම වෙලාවෙම විපක්ෂයේ අපි හිටියත් අපිටත් ආවේනික වෙලා තිබුණා ඒ කාරණේ. ඒ නිසා ඒ කියන කාරණා පිළිබඳව ඒ தத்துவ පිළිබඳව අපි එච්චර කලබල විය යුතු නැහැ. මොකද විපක්ෂයේ බලන්නේ හැම වෙලාවෙම ආණ්ඩු බලය අල්ලා ගැනීම පිළිබඳ වූ ප්‍රශ්නයක්. අපිට තියෙන්නේ ආණ්ඩු බලය අල්ලා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි, රට ගලවා ගැනීම පිළිබඳ වූ ප්‍රශ්නයකුයි අපිට තියෙන්නේ. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ ඉන්න අපි කවුරුත් සියලු දෙනාම අපිට උදව් දෙන සියලු දෙනාම අපේ දේශපාලන පැවැත්මට වඩා පක්ෂවල පැවැත්මට වඩා දේශපාලන බලාරගලයට වඩා අපි ප්‍රමුඛතාවය ලබා දීලා තියෙන්නේ මේ රට වැටුණු මේ තත්ත්වයෙන් ගොඩ ගැනීමේ දැවැන්ත වගකීමක් ඓතිහාසික වශයෙන් මේ රටේ දේශපාලන පක්ෂ වෙත පවරලා දීලා තියෙනවා. ඒ වගකීමෙන් බැහැරව යන්න පුළුවන් කමක් නැහැ. එතනදී යඥම් පරිත්‍යාග කරන්න සිදුවේ. ඒ නිසා අනික් කාර්යය තමයි මේ අවස්ථාවේදී අපේ රටට අවශ්‍ය වෙන්නේ කවුද? දේශපාලඥයෝ අවශ්‍යයි. හැබැයි රටට ආදරය කරන තමන් ගැන කල්පනා කරන දේශපාල තමන්ගේ පක්ෂය ගැන ඊළඟට බලයට එන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්ත මේ තීන්දුව තීරණ සියල්ල ජනප්‍රිය තීන්දුව නෙවෙයි. ඉතින් විපක්ෂයේ බොහොම සතුටු වෙන්න ඕනේ ඒක ගැන දේශපාලන වශයෙන්. ඇයි එතුමා ගත්ත තීන්දුව ගැන හුදාක් විවේචනය කළා ජනතාවට මොකද යවන්න පුළුවන්නේ?
මැතිතුමා කාලය අවසන් වෙනවා.
නමුත් එතුමා කිව්වේ මම ගන්නේ රටට අවශ්‍ය වැදගත් තීරණ මිසක් පොපියුල නැත්තම් ජනප්‍රිය වන තීන්දුව නෙවෙයි කියලා. ඒ නිසා මං හිතනවා අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. මේ රට ගොඩ ගැනීම සඳහා එතුමා ඉදිරිපත් වෙලා එතුමා ගනු ලබන මේ ක්‍රියාමාර්ගයට අපේ සමස්ත පාර්ලිමේන්තුවේම සහයෝගය ලබා දෙන්න ඉල්ලා සිටින්න. මගේ කතාව අවසන් කර ඔබම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු එමෙතුමනේ.